කතානායකරයා විසින් කරනු ලබන නිවේදන ඔක්තෝබර් මාසයට යෙදෙන ගෝලීය පියවරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සංකේතවත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදය විසින් 2025 ඔක්තෝබර් මාස 22 දින එනම් හෙට දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට පැළඳීම සඳහා ලාංඡනයක් බෙදා දී හැරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව හෙට දින පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරයන්ට එම ලාංඡනය මන්ත්‍රි පියුෂ්මේදී ලබා දීමට කටයුතු කරනු ලබන බව මෙම සභාවට දන්වන්න කැමැත්තෙමි. එසේම එදින හැකි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රෝස පැහැති සහිත ඇඳුමෙන් සැරසී පැමිණ ලෙස තවදුරටත් දන්වන්න කැමැත්තෙමි. කතානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 16 සහ 17 කොටස්, දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 14 කොටස සහ නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 8 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Welfare Benefits Board for the year 2022. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I present the annual report of the General Sir John Kothalawala Defence University for the year 2023. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I also present the annual report of the University of Colombo Institute for Agrotechnology and Rural Sciences for the year 2023, an annual report of the Postgraduate Institute of Agriculture of the University of Peradeniya for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the performance reports of the Commission to investigate allegations of bribery or corruption for the fourth quarter of the year 2024 and the first and second quarters of the year 2025. I move that these reports be referred to the Committee on Constitutional Affairs. I present the rules made by the Minister of Finance, Planning and Economic Development under Section 32 of the Excise Ordinance, Chapter 52, regarding the time period for payment of duty on the production of liquor and levying of fee on 5th September 2025, and order made by the Minister of Finance, Planning and Economic Development under Section 2 of the Special Commodity Levy Act No. 48 of 2007 relating to Special Commodity Levy and published in the Gazette Extraordinary No. 2451/10 of 25th August 2025. I move that the rules and the order be referred to the Committee on Public Finance. I present the order made by the Minister of Finance, Planning and Economic Development under the recommendations of the Colombo Port City Economic Commission and the approval of the Cabinet of Ministers under Section 53 of the Colombo Port City Economic Commission Act No. 11 of 2021 and published in the Gazette Extraordinary No. 2445/02 of 14th July 2025. Order made by the Minister of Finance, Planning and Economic Development under the recommendations of the Colombo Port City Economic Commission and the approval of the Cabinet of Ministers under Section 53 of the Colombo Port City Economic Commission Act No. 11 of 2021 and published in the Gazette Extraordinary No. 2445/03 of 14th July 2025. Order made by the Minister of Finance, Planning and Economic Development upon the recommendations of the Colombo Port City Economic Commission and the approval of the Cabinet of Ministers under Section 53 of the Colombo Port City Economic Commission Act No. 11 of 2021 and published in the Gazette Extraordinary No. 2445/04 of 14th July 2025. An order made by the Minister of Finance, Planning and Economic Development on the recommendations of the Colombo Port City Economic Commission and with the approval of the Cabinet of Ministers under Section 53 of the Colombo Port City Economic Commission Act No. 11 of 2021 and published in the Gazette Extraordinary No. 2445/05 of 14 July 2025.
ගරු කම්කරු අමාත්‍යතුමා සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2024 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමනි
ගරු කථානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කරන ලද 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටවන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීමේ කමිටුව 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පිහිටවන ලද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සියලු පරදු දරන්නන් විමසා සහ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිධාන ඇතුළු වෙනත් සියලු අදාළ සාධක පිළිබඳ සැලකිල්ලටගෙන 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118/4 වගන්තිය සමග කියවිය යුතු 142 වගන්තිය යටතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යරයා විසින් සාදන ලදුව 2025 ජූලි 21 දින ඇති අංක 24.46 ඇලිරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 2023 වර්ෂය සඳහා 19.90 සුවසරිය පදනමේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සයිබල් ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Sectoral Oversight Committee on Health, Media and Women's Empowerment on Annual Report of the State Pharmaceutical Manufacturing Corporation of Sri Lanka for the year 2022, Annual Report of the Sri Jayawardenepura General Hospital and Postgraduate Medical Training Center for the year 2022, Annual Report of the Associated Newspapers of Ceylon Limited for the year 22 and Annual Performance Report of the Department of Government Printing for the year 2024, which were referred to the committee. Thank you.
Vidya, Takshanaya saha Digital Pariname Pilibanda Ansik Adikshana Kark Sabhavi Vartava, Ema Kark Sabhavi Sabhapati Garu Parliament to Mantri Vaidya Janaka Senaratna Mahatavisin Piliganim.
කථානායකතුමනි විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2019 2020 සහ 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතාධිකරණයේ වාර්ෂික වාර්තා 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2019 2020 සහ 2021 වර්ෂ සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තා 2021 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිසි සාලි මහතා.
Honorable Speaker, I present the petition received from Mr. M.A. Nishankar Bandara of number B1/G2 Maradana Road, Colombo.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතා පෙස්සම් දෙකයි.
ගරු කථානායකතුමනි ගාල්ල මායිටිපේ ඒජී ගුණරත්න මහත අංක 33න් 1 දරන ස්ථානයේ පදිංචි බර්ටි ඩන්කන් අබේවීර මහතාගේ ලැබුණු පෙස්සමත් බටපොළ දික්කැල ශ්‍රී අනුමදස්සි මහවත යන ලිපිනෙහි පදිංචි ඩී.ඩී. ජානක අමරසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමත් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී ආරියවංශ මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලීල් චෙල්වි මිනවිය.
ගරු කතානායකතුමනි, ගිනිගත් තේන ගෝනාමල යන ලිපිණි පදිංචි HGPL වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර මහතා.
ගරු කතානායකතුමනි, දුනුවිල බණ්ඩිරිප්පුව ගාලවත්ත අංක 76 තුනදරන ස්ථානයේ පදිංචි RV ජනක සුරංග මහතාගෙන් ලැබුණු පෙත්සම මෙසේ පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා.
ගරු කතානායකතුමනි, පන්නිපිටියේ මාබුල්ගොඩ අංක 9 දරන ස්ථානයේ පදිංචි KASC කුමාරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ෆෙනාන්ඩෝ මහතා.
ගරු කතානායකතුමනි, යක්කල පිටුවහල්ගොඩ අලුත්ගම අංක 15 ඇලිරක් එල්ඇලිරක් ඒ දරන ස්ථානයේ පදිංචි EHAK රාමනායක මහත්මියගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා.
ගරු කතානායකතුමනි, මහරගම යහම්පත් පාවත නන්දන ගාඩ්ස් අංක 29 දරන ස්ථානයේ පදිංචි S ගුරුගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. ගරු ගායන්ත කරුණාතික මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, කරුණු දෙකක් පිළිබඳව විනාඩි දෙකක් ඇතුළත පැහැදිලි කර ගැනීමක් ලබා ගන්න අවශ්‍යයි විපක්ෂය වෙනුවෙන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 60 සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරගත්තයින් පස්සේ විදේශ කටයුතු ඇමතිතුමා මේ සභාවට ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ මන්ත්‍රීවරු ගණනාවක් එතුමාගෙන් විවිධ ප්‍රශ්න නගනකොට විපක්ෂයේ හැටියට අපි ඉල්ලීමක් කරා ඒ පිළිබඳ විවාදයක් ලබා දෙන්න කියලා. විදේශ කටයුතු ඇමතිතුමා ඒකට බොහොම කැමති වෙලා එකඟත්වය පළ කරා. පාර්ලිමේන්තු කටයුතු රැස්වීමේදී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා 4 ලබා දෙන්න පුළුවන් කියන එක තමයි එදා ප්‍රකාශ වුණේ. නමුත් එතුමාට කාර්යබහුලයි කියලා එදාට අපිට ඒක ලබා දෙන්න බැරි බවක් පණිවිඩයක් ලැබිලා තිබෙනවා. දැන් ආපහු පාර්ලිමේන්තුව රැස් වෙන්නේ 7 අයවැයට. එතකොට දෙසැම්බර් 5 දක්වාම තියෙන අයවැය විවාදේ. ඊට පස්සේ මේ අවුරුද්දේ ආපහු පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා අපි විදේශ ඇමතිතුමා ඉන්න වෙලාවේ අපට අවස්ථාවක් දෙන්න පුළුවන්ද? එහෙම බැරිම නම් විදේශ කටයුතු කාර්ක සභා අවස්ථාවේ වැඩිපුර පැය දෙකක්වත් දෙන්න මේකත් සාකච්ඡා කරන්න මේ තීන තත්ත්වය යටතේ.
ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ඒ පිළිබඳ විවාදයකට ඇත්තටම කාලෙ වෙන් කරන්න අපි සූදානම්. 4 දිනේ ප්‍රශ්නේ තියෙන්නේ වතිකානු විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒක එතුමත් එක්ක අපි රජයන් දෙක අතර ගිවිසුම් කීපයකටත් එළඹෙන්න තියෙනවා. ක්‍රියාකාරකම් කීපයක් යෙදිලා තියෙනවා. ඒ නිසා ඒ දිනේ තමයි අපහසු තත්ත්වයේ තියෙන්නේ. ඔබතුමා යෝජනා කර පරිදි අයවැය විවාදයේ කාල සීමාව පැය දෙකක් දීර්ඝ කළා එහෙම කරමු. ප්‍රශ්නයක්
නැහැ. ගරු මන්ත්‍රී. ගරු
දවසක් අවශ්‍ය නම් පාටි ලීඩර් මේකේ කතා කරලා සුදුසු දවසක්
දාන්න. අපෝ කතා කරලා පාටි
එතුමනි තව විනාඩියක් අවශ්‍යයි. අපි අර කන්ටේනර් 300 සම්බන්ධව විශේෂ
ඒ සම්බන්ධයෙන්
කාර්ක සභාවක් ඉල්ලුවා. ඔබතුමා ඒකට එකඟත්වය පළ කරා.
ඒකට අදාළ
කණ්ඩායම නියෝජනය කරන්නවද? අපේ සංහිතිය පිළිබඳ
නම් කරලා ලබා දීමට කටයුතු කරන්න ගරු මන්ත්‍රීතුමා. වාචික පිළිතුරු අපේක්ෂා. ගරු
කාලගුණයක් පිළිබඳ වාර්තා වෙනවා. මම නියෝජනය කරන ගාලු දිස්ත්‍රික්කයේ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ගංවතුර අවදානමකුත්
ගරු මන්ත්‍රීතුමා අපි
ජනතාව බලන් ඉන්නවා. මේක ෂණිකව කරන්න ඕන වැඩක්. රජයේ පිළිබඳ කරන වැඩපිළිවෙල මොකද්ද? කඩිනම් කරලා ඉක්මනින් ඒවට සහන දෙන විදිය ගැන පැහැදිලි කරන්න කියලාත් අපි ඉල්ලනවා.
හරි, වාචික පිළිතුරු අපේක්ෂා කරන ගරු ප්‍රධාන සංවිධායකතුමා. ගරු මේ අපි මේ කාරණාවට යමු. ගරු මන්ත්‍රීතුමා,
ආපදා කළමනාකර අමාත්‍යංශය හරහා ඒ වගේ මේකට සම්බන්ධ අනෙක් අමාත්‍යංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා මේ කටයුතු කඩිනමින් දියත් කරමින් පවතිනවා. එකක් සහන සැලසීමේ කටයුතු, සානිප්‍යත්වයෙන් සහන කටයුතු සහ ජනතාව මුදවා ගැනීමේ කටයුතු, ඒ සියල්ල සිදුවෙමින් පවතිනවා. අතර මේ තමන්ගේ ප්‍රදේශවල මොන හරි ගැටලුවක් තිබෙනවා නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට හෝ අපේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නොත් ඒ කඩිනම් කරගන්න පහසු වේවි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මම ප්‍රධාන සංවිධායකතුමාට කියන්න කැමති, විශේෂයෙන්ම මේ ආපදා තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු හරහා සිදුවිය යුතු සේවාව ඉක්මනින්ම ක්‍රියාත්මක වන්නට ඕන මම ඔබතුමාට උදාහරණයක් හැටියට කියන්නම් මාතර දිස්ත්‍රික්කයේ විතරක්
උදාහරණයක්
කියන්නම් ලබන බාධක ප්‍රශ්නේ නිසා විශාල ප්‍රමාණයක් ගොවිබිම් වලට හානි සිද්ධ වෙන්නට යනවා ඒ නිසා ඒ වගේම මේ ආපදා තත්ත්වය තුළ දැනටමත් මිනිස් ජීවිත අපිට වාර්තා වෙන ආකාරයට තුනක් අහිමි වෙලා තිබෙනවා ඉතින් අපි දුටුවා පහුගිය කාලවකවානුවන් තුළ විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ විශේෂ බලකායන් ඔය රතු බලකායමනි වැඩසටහන්
ක්‍රියාත්මක
ඒ වැඩසටහන් වලට අමතරව රජයෙනුත් වැඩ පිළිවෙලකුත් විපක්ෂයේ අපිත් සූදානම් මේ අමාරු වෙලා තිබෙන මොහොතේ විශේෂයෙන්ම මේ ආපදා කළමනාකරණ වැඩසටහනට අපිත් දායකත්වය ලබා දෙන්න. ඒ නිසා ඒ ඔක්කොටම ඉස්සෙල්ලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ආපදා තත්ත්වය දැන් ඉදිරි දිනවල වර්ධනය වෙනවා කියන තත්ත්වය තුළ මොකක්ද රජයේ වැඩපිළිවෙල වැඩසටහන කියන එක හෙට උදේම එහෙම නැත්නම් අද දවසේම ඉදිරිපත් කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේක අපි මහ ජනතාව වෙනුවෙන් අහන ප්‍රශ්නයක්. ආපදාවට ලකුණු
ජනතාව වෙනුවෙන් අහන ප්‍රශ්නයක්. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු මොකද විස්තර ඔබ ඔය පොයින්ට් ෆෝර් එක මොකද පොයින්ට්
එක මේ විදේශ කඩුවේ වතුම අපිව නොමග යවනවා
ගරු
පාර්ලිමේන්තුවේ මේ විවාදයේදී තමයි දවස පුරාම ඇමතිවරයෙක් ඉන්නේ නැහැ ගරු කතානායකතුමා විවාදයට ලක් වෙන ආණ්ඩු පක්ෂේ විපක්ෂේ එතුමාට උත්තර දෙන්න තියෙන්නේ විනාඩි 10කව 15
මේක ඍතු ප්‍රශ්නයක්
නේ ඒ කඩේ උත්තර
ඍතු ප්‍රශ්නයක් නේ ගරු මන්ත්‍රීතුමා වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට ගරු එස් එම් මරික්කාන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට
මම මේ අහන ප්‍රශ්නය ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි A1 එතුමා අහන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන ඖෂධ මිලදී ගැනීම සඳහා වර්ෂයකට වියදම් කර ලබන මුදල පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සහ ඒට අනුබද්ධ ආයතන විසින් ඖෂධ සඳහා 2025 වර්ෂයට අදාළව වියදම් කිරීමට අපේක්ෂිත මුළු මුදල සෞඛ්‍ය අමාත්‍යංශය හරහා රුපියල් බිලියන 183.8යි. දේශීය වෛද්‍යංශ විසින් පළාත් රෝහල් සඳහා රුපියල් මිලියන 200යි. A2 එක් ආයතනවලට වෙන් කරලා තියෙන මුදල කොපමණද කියලා වෙන්වෙන් වශයෙන් එතුමා අහනවා. ගරු කතානායකතුමනි රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවට SPC එකට 2024 වර්ෂයේ සත්‍ය වේදම තියෙන රුපියල් බිලියන 48යි 2025 වසරේ ඇසමේන්තු ප්‍රධානය ප්‍රතිපාදනය රුපියල් බිලියන 90යි. ඒ වගේම හෙල්ත් සිස්ටම් රෙස්පොන්ස් ප්‍රොජෙක්ට් AIIB ප්‍රොජෙක්ට් යටතේ 2024 තිබුණේ රුපියල් බිලියන 9.9යි 2025 ඇසමේන්තු රුපියල් බිලියන 7.7යි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව SPMC 2024 වර්ෂයේ සත්‍ය වේදම බිලියන 26යි මෙවර බිලියන 30යි. වයිස් අපේම් අංශයේ MSD එක 2024 බිලියන 37යි මෙවර බිලියන 37.8යි. මේ කියන්නේ ලෝකල් මැනුෆැක්චරර්ස්ලාට දෙන මුදල. රේකී අමාත්‍යංශය අදාළ රෝහල් සඳහා ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමා ලෝකල් පර්චේස් කරන්න. අතර මේක හදිසි තත්ත්වයක් ආවොත් තමයි තියෙන්නේ. ඒකට ගිය වසරේ බිලියන 21ක් වියදම් කළා තිබුණා. නමුත් අපි මේ සැරේ බිලියන 20ක් ඇසමෙන්තු කළා තියෙනවා. දේශීය වෛද්‍යංශය සඳහා 2024 මිලියන 100යි මෙවර මිලියන 200යි. ඊළඟට A3 වාර්ෂික ඖෂධ අවශ්‍යතාවයේ දේශීය වශයෙන් මිලදී ගන්න ලබන ඖෂධ ප්‍රමාණය විදේශීය වශයෙන් මිලදී ගන්න ඖෂධ ප්‍රමාණය සඳහා වැය වෙන මුදල 2024-25 වර්ෂය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් හඳුන්වා දී ඇති ප්‍රමුඛතා ලයිස්තුවට අදාළව අයිතම 862ක් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල භාවිතය සඳහා අනුමත කර ඇත. එහිදී ඖෂධ 246ක් දේශීය මිලදී ගැනීම සිදු කරනවා. මේ සඳහා 2025 වසර වෙනුවෙන් කැබිනට් අනුමැතිය අනුව රුපියල් බිලියන 46.72ක් ඇනෝ මේ වෙනුවට ලබා දීලා ඒවා ලබා ගනිමින් තියෙනවා. තවද විදේශයන්ගෙන් ආනයනය කරන ලබන අයිතම සංඛ්‍යාව 616ක් වන අතර 2025 වසර සඳහා අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාද නීතික සංස්ථාව SPC එක වෙත ඇනෝම් නිකුත් කළා තියෙනවා. ඒ ඇනෝම් නිකුත් කිරීම ජනවාරි 31 වෙනිදාට අවසන් කළා. ඒ අනුව මං කලින් කියවුව විදිහ රුපියල් බිලියන 90ක් රාජ්‍ය අවශ්‍ය නිතික සංස්ථා ලබා දීලා තියෙනවා. අතරම ගෞරව මන්ත්‍රීතුමා අපි මුලින් අස්සමෙන්තු කරේ මේක බිලියන 60ක් පමණ. මොකද ගිය අවුරුදු වේදන් කළා දින බිලියන 48ක් නිසා. නමුත් බිලියන 60 දැන් බිලියන 90 දක්වා වැඩි වෙලා තිබෙනවා. නමුත් ඉතුරු මාසයේ කහමාරේ තවත් බිලියන 20ක් පමණ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒතර ගිය අවුරුද්දට වඩා දෙගුණයකටත් වැඩි 230ක වැඩි මුදලක් අපි SPC එකට ලබා දෙනවා. ඒ නිසා තමයි ලෝකල් පර්චේස් වලට අපිට වේදන් කරන ප්‍රමාණය ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඊළඟට හතරවෙනි කොටස අවශ්‍ය ඇනෝම් කිරීමේ කාලවකවානු තීරණය කිරීමේ ක්‍රමවේද ගැන තුමා අහන්නේ. වසර දෙකකට වරක් පවත්වන ලබන වට්ටෝරු සමාලෝචන කමිටුව ෆෝමල් රිවිෂන් කමිටි මගින් නිර්දේශ කරන ලද අයිතම ලයිස්තුවකට අදාළව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංගම් වලින් සැදුම්ලත් කමිටුවක් මගින් ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කරනු ලැබේ. ඒ අනුව තමයි අර මම කලින් කියපු ඖෂධ 862ක් ප්‍රමුඛතා ලයිස්තුගත කරලා තියෙන්නේ. ඒ අනුව වර්ෂය අවසාන කාර්තුවේදී ආයතනයෙන් ලබා ගන්නා වාර්ෂික ඇස්තමේන්තු පදනම් කරගෙන ඉදිරි වර්ෂයේ ජනවාරි 31 දිනට ප්‍රථම මාස 11ක පොරොත්තු කාලයක් සහිතව රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව ආනයනික ඖෂධ ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයේ මංශය මගින් ඇනෝම් ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදය වෙනවා. ජනවාරි 31 කලින් අපි ඇනෝම් අරගෙන SPC එකට ලබා දෙනවා. ඒ අනුව සෑම වර්ෂයකම ආයතනික ඇස්තමේන්තුව වර්ෂයේ 4 වන කාර්තුවේදී ලබාගෙන ඉදිරි වර්ෂයේ ජනවාරි 31 දිනට ප්‍රථම ආනයනික ඖෂධ සඳහා ඇනෝම් ලබා දීම කාසරහන කනුව සිදු වෙනවා. එසේම දේශීය නිෂ්පාදනය කරන ඖෂධ සඳහා සෑම වර්ෂයකම 3 වන කාර්තුව අවසානයේදී ඇනෝම් ලබා දීම වෛද්‍ය සැපයේ මංශය මගින් සිදු කර ලබනවා. දැන් මේ වෙනකොට මට සාතික කළ කියන්න පුළුවන් ඒ ඇනෝම් ලබා දීම හරියව කරලා තියෙනවා. ටෙන්ඩර් ක්‍රියාවලිය හරියට සිදුවෙන් පවතිනවා. ඇනෝම් කරන ලද ඖෂධයක් සැපයෙන් ප්‍රමාද වන්නේ නම් ඊට වග්ග නිලධාරීන් කවුද යන්නේ තමයි මේ සභාව දන්වන්නේද? ඔබතුමා අහන්නේ ඇනෝම් කරන ලද ඖෂධයක් ගැන. ඇනෝම් කළ ඖෂධයක් සැපයෙන් ප්‍රමාද වන්නේ නම් එම ඇනෝමට අදාළ සැපයුම්කරු ඒ සඳහා වාක්‍ය යුතු අතර ඔහු සමග එළඹෙන ලද ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරනු ලබනවා. තවද එම සැපයීම් නියමිත කාලයට සිදු නොවීම නිසා ඇතිවන තොග හිඟතාවයට රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව සහ වෛද්‍ය සැපේ මංශය එක්ව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් කටයුතු කරනවා. ගරු මන්ත්‍රීතුමා ඇනෝම හරියට දුන්නහම ඇත්තම ටෙන්ඩර් ක්‍රියාවලියේ දින අපි ටෙන්ඩර් ගයිඩ්ලයින්ස් වලින් නියම කරලා තිබෙනවානේ. එතකොට මේකේ යම් හෝ ප්‍රමාදයක් සිදු වෙනවා නම් සිදු වෙන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුව TEC එක ගන්න කාලය අනුව. මොකද TEC එක ගන්න කාලයට අපිට මේ කාලේ කියලා නැහැ. ඒකේ සිදුන ක්‍රියාකාරීත්වය මගින් තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. නමුත් ඒකෙත් ප්‍රමාදය අවම කරමින් යනවා. සැපයීම ඇනෝම බාර දුන්නට පස්සේ ඒක අපිට ලැබීමේ ක්‍රියාවලියේදී ඇත්තරම විවිධ ප්‍රමාදයන් තිබීමට සැපයීම් කරමු තමයි කියන්නට ඕනකම තියෙන්නේ. ආ පැනන් වගේ.
ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙන ඇමතිතුමාට මේ පිළිතුර ලබා දීම සම්බන්ධව. මම අහන්න කැමති මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදියට මේ අවුරුද්දේ වෙන් කරපු මුදල් වලින් කොච්චරක් දැනට ඉතුරුලා තියෙනවද? දාපු ටෙන්ඩර් වලින් ටෙන්ඩර් අවෝඩ් නොකරපු ඒවා කීයක් තියෙනවද? ඒ හරහා බෙහෙත් මොන වගේ ප්‍රමාණයක් හිඟතාවයක් තියෙනවද කියන එක පිළිබඳව ඔබතුමාගෙන් අහන්න කැමතියි.
අර කතානායකතුමනි, ඔබතුමා හොඳට මේ ගැන දන්නවා. දැන් 2024 වර්ෂයේ ඇනෝම් කරලා 2024 වර්ෂයේ ටෙන්ඩර් කළා නම් තමයි මේ වසරේදී සැපයීම ලැබෙන්නේ. හරි. එතකොට 2026 වර්ෂය සඳහා ඇනෝම නියමිත පරිදි ජනවාරි 31කට කලින් MST එකට ආපු නිසා ඒ වගේම මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන නිසා මම මේ සංඛ්‍යාලේකන ටික ඔබතුමාට මද මගේ විවාදෙදී මම ඉදිරිපත් කරන්නම්. අපි සැලකිතු මට්ටමක තැන් ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කළා තියෙනවා. ඒ නිසා තමයි මම සංඛ්‍යාවක් හැටියට කියන්නේ බිලියන 60ක් SPC එකට වෙන් කළා දුන්නාට පස්සේ ඒක ප්‍රමාණවත් උනේ නැති නිසා ඒක බිලියන 80 දක්වා වැඩි කරා. දැන් 90 දක්වා වැඩි කරලා තින්නේ. තවත් අපි බිලියන 20ක් වේදන් කරලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. දැන් වෙනකොට ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මේ අපි ප්ලේස් කරපු ටෙන්ඩර්ස් ප්‍රමාණයට අදාළ කරන තොග ප්‍රමාණ නියමිත පරිදි ලැබෙනවා. සයික් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක අහපු තව කොටසක් එකතු කරන්න. දැන් සමහර තැන්වල මම ඒක ඉලක්කම ඉදිරිපත් කරන්න සමහර ටෙන්ඩර් වලට ඉදිරිපත් නොවීමේ ගැටලුවක් පැනනගෙනවා තියෙන්නේ. සමහර ලියාපදිංචි සැපයුම් කරුවන් ඒ ටෙන්ඩර් වලට ඉදිරිපත් නොවීම හෝ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇති වෙන ගැටලුවක් නිසා රීටෙන්ඩර් වීම ඒ අරවට පස්සේදී සාමාන්‍ය පරිදි මේ කටයුතු සිදු
වෙනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ඔබතුමා මතක් කරා අද විවාදයේදී කරුණ දක්වන්නම් කියලා. දැන් ඇමතුමා අද විවාදයට ගන්න කාරණය සම්බන්ධ උසාවියේ නඩුවක් තියෙනවා. චේම්බර් ඔෆ් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් CA ඇලෛරක් WRIT ඇලෛරක් 25 කියන නඩු අංකයේ යටතේ නඩුවක් තියෙන උසාවිය. එතකොට මේක විවාදය හදගන්න එක සාධාරණද? ඒක මම ඒකට උත්තරයක් දෙන්න මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙට අදාළම කෑල්ල මම අහුවේ. එතකොට දැන් මේ ඔබතුමා දැන් වකිමෙන් කියන්න පුළුවන් දැන් ඔබතුමා කිව්වා දැන් මේ මේ වෙන් කරපු මුදල් ප්‍රමාණවත් නොමැති නිසා ඒ ටික මේ වැඩි කරලා දෙන්නත් කටයුතු කරා කියලා. එතකොට 2026 වර්ෂයට අදාළව සියලු ටෙන්ඩර් දැන් මේ අවුරුද්දේ සිදු කරමින් පවතිනවා. එතකොට ලබන අවුරුද්දේ කිසිම බෙහෙත් හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා ඉවරලා ඔබතුමාට වකිමෙන් කියන්න පුළුවන්ද?
බිලියන 183.8ක් වෙන් කළා තියෙනවා සමස්තයකට ඖෂධ සහ මෙඩිකල් ඩිවයිසස් ගෙනා ගන්න. ඒ 183.8 අපිට පුළුවන් SPC එකට කොච්චරද, SPMC එකට කොච්චරද, ලෝකල් මැනුෆැක්චරර් හත කොච්චරද, ලෝකල් පර්චේස් කරන කොච්චරද කියලා වෙන් කරගන්න සහ ඒවැය යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්. නමුත් 183.8 කියන එක අපි වෙනුවෙන් ඖෂධ සහ ශල්‍ය උපකරණ, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ තියෙන මුදල. ඒකේ තමයි අපි ඒ නිසා මේ කොහෙවත් අර අඩුවක් නිසා වෙන් කරා නෙවෙයි. නමුත් අපේ මුලින් අපි හිතුවා මොකද කලින් සැරේදී බිලියන 48යි නම් අවුරුද්දට මේ SPC එක කළා තියෙන්නේ. ඒක මම හිතනවා එක සැරේ පුරෝකථනය කරගන්න බෑ. බිලියන 110ක් මේ වෙලාවේ ඕන වෙයි කියලා. අපි යනුව බිලියන 60ක් දුන්නා, 80ක් දෙනවා, 90ක් දෙනවා, 110 දක්වා දෙනවා. ඊළඟට ඔබතුමා අහපු ප්‍රශ්නය බොහොම වැදගත්. ලබන අවුරුද්දේ ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් වෙයිද? මගේ බලාපොරොත්තුව ඒක තමයි. අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. හැබැයි අපි හිතමුකෝ යම් විදියකට ඔක්කොම පරීක්ෂා කරලා ගෙනෙන ලද ඖෂධයක බැචස් 5කට වඩා වැඩි ප්‍රමාණයක් ක්වොලිටි ෆේල් වුණොත් ඒක මේ කලින් කියන පුළුවන් දෙයක් නෙවෙයිනේ. එතකොට එවැනි ඕනෑම ලෝකයේ ඕනෑම රටක ඖෂධ සම්බන්ධ කාරණාවේදී යම් යම් ගැටලු ඒ වගේ පැනගින පුළුවන්. සමහරට සැපයුම් කරුවන් ඒගොල්ලන්ගේ තියෙන විවිධ කරුණු මත සැපයුමේ යම් යම් කාලවල ප්‍රශ්න පැනගින පුළුවන්. නමුත් ඒවා කළමනාකරණය කර ගනිමින් පුළුවන් උපරිම ප්‍රමාණයක් ලබා දීම අපි සාධිත කරනවා. ඒක තමයි අපේ වකිම. මොකද මං හිතන ඔබතුමාගේ කරුණු විවාදෙදි මතු කරා නම් හොඳයි. ඒ කියන්නේ අපි මේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ සම්මත කරලා ජනතාවට අඩුමිලට ඖෂධ ලබා දීමට විපක්ෂයකට ඔබතුමා එකඟයිද? එහෙම නැත්නම් සමාගම් වලට ඕන හැටියට ඕන ඕන විදියට පාලමිලක් නැතුව පුළුවන්? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක විවාද කරන්න පුළුවන්. ඒ ගැසට් එක පාර්ලිමේන්තුව සම්මත කරන්න පුළුවන්. සම්මත කරාට පස්සේදී මැක්සිමම් සීලින් ප්‍රයිස් එකත් මැක්සිමම් රිටේල් ප්‍රයිස් එකත් අනුව NMR එකට කටයුතු කරන බලය හම්බ වෙනවා. මේකට අවස්ථා කීපයක් කලින් ආණ්ඩු හිටපු ඇමතිවරුන්ටත් මේ කරගන්න බැරි වුණේ ඔය කියන චේම්බර් එක නඩු ගිහිල්ලා විවිධ අවස්ථාවල අධිකරණ නියෝග ලබා ගැනීම නිසා. නමුත් අධිකරණය මේ වාර නියෝගය අයින් කරලා තිබෙන්නේ, අතුරුදහන් නියෝගය අයින් කරලා තිබෙන්නේ. ඒ අනුව නඩුව ඉදිරියට පැවැත්ුණාට ඔක්තෝබර් 30 නඩු දිනයක් තියෙනවා. නඩුව පැවැත්ුණාට අතුරුදහන් නියෝගයක් නැහැ. ඒ අනුව මේ ගැසට් එක සම්මත කරන්න පුළුවන්. ඔබතුමාලට ඇත්තටම කරුණු දක්වන්න පුළුවන් මේ ගැසට් එක අවශ්‍ය නැහැ, මිල වැඩි කරලා කමක් නැහැ කියලා අවශ්‍ය නම්.
ගරු තුන්වෙනි ප්‍රශ්නය ගරු සුසන්ත කුමාර නවරත්න මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි, සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගෞරව සභාපති මම අමචරේ කල්කන්ද.
ගරු කථානායකතුමනි,
නියෝජ්‍ය අමාත්‍යතුමෝ
පිළිතුරු ලබා දෙනවා.
ආයක ඔව් ආදික එමුණු මෙකලෙස සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන මේ සභාගත කරනවා. ආ තුන නැත. ආ හතර අදාළ නොවේ. ආයන යටතේ එක ඔව් දෙක එමුණුම් දෙක යටතේ තොරතුරු ඉදිරිපත් කරනවා සභාගත කරනවා. ආතුන රජයේ ඉඩම් සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලද පුජ්‍යලයින් අතරින් යම් පිරිසක් ඉඩම් කච්චේරි සඳහා සහභාගී නොවීම, එවැගේම පර්චස් 8කට අඩු ඉඩම්වල පදිංචි ඉල්ලුම්කරුවන් ප්‍රතික්ෂේප වීම, තුන්වෙනි කාරණේ විදියට ඉඩම් ආරවුල් පවතින රජයේ ඉඩම් වලට එම ආරවුල් निराකරණය නොකර බලපත්‍ර ලබා දීමට නොහැකි වීම එයන්න අදාළ නොවේ.
ගෞරව සභානායකර අවර්ගලේ ගෞරව அமைச்சர்களுக்கு நான் நன்றியை தெரிவிக்கின்றேன். சிஷமாக இந்த பிரதேச செயலக பிரிவிலே சுமார் 30% முஸ்லிம்கள் வாழ்கிறார்கள். ஆனால் அவர்களுடைய நீண்ட காலமாக இந்த பிரதேச செயலகத்திலே அரச காணிகளில் வசிக்கின்ற அந்த மக்களுக்கு தொடர்ச்சியாக த டீட் ஆஃப் கிராண்ட் உரிமைய புரோகிராம் அந்த பெர்மிட் லேண்ட் அந்த அடிப்படையில் அவர்களுக்கு இதுவரையிலே அவர்களுக்கு எந்த ஒரு பத்திரங்களும் வழங்கப்படவில்லை. அவர்கள் தொடர்ச்சியாக புறக்கணிக்கப்பட்டு வருகிறார்கள். ஆக அது தொடர்பிலே கௌரவ அமைச்சர்கள் உரிய நடவடிக்கை எடுக்க முடியுமா?
நகன பிரச்சனையை அத்திரமகத்தம் மே பிரதேசவல வெடிப்புற தீயண்ணி ரஜயிடம் மே வெனக்கொட்டத் பிராதேசிய லேகம் காரியால் மட்டுமின் ඒ ප්‍රදේශවලට සම්බන්ධ වෙලා නිරීක්ෂණය කරමින් ශ්‍රේෂ්ඨ චාරිකාව යෙදෙමින් තොරතුරු එකතු කරගනිමින් ඉන්නවා. ඒ සඳහා ජනතාවට අවශ්‍ය නිල ලේඛන ලබා දීම සඳහා
ගරුලේ ගෞරව அமைச்சர்ட்ட நான் கேட்ட விஷயம் இந்த பிரதேச செயலகத்திலே வாழுகிற முஸ்லிம்கள் 30% மக்கள் முஸ்லிம்கள் வாழுகிறார்கள். அவர்களுக்கு தொடர்ச்சியாக பல ஆண்டுகளாக அரச காணிகளிலே வசிக்கும் அந்த அவர்களுக்கு அந்த இந்த எந்த ஒரு வேலை திட்டத்திலும் உங்களுடைய பட்டியலை எடுத்து பார்த்தால் தெரியும் அவர்களுக்கு இந்த உறுதி பத்திரங்கள் வழங்கப்படாமல் தொடர்ச்சியாக அவர்கள் புறக்கணிக்கப்பட்டு வருகிறார்கள். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே இது தொடர்பிலே ஒரு விசாரணையை நடத்தி உண்மையிலே இவர்கள் புறக்கணிக்கப்படுகிறார்களா என்ற விடயத்தை குறிப்பாக அரச காணிகளில் வசிக்கின்றவர்களை வெளியேற்ற வேண்டும் என்று முஸ்லீம்களுக்கு எதிராக மட்டும் வழக்குகளை போடுகிறார்கள். நீங்கள் உங்களுக்கு தெரியும் நீங்கள் அந்த பட்டியலை எடுத்து பார்த்தால் அந்த வழக்குகளை போட்டிருக்கிறோம் முஸ்லீம்கள் மாத்திரம்தான். ஆகவே இவ்வாறு முஸ்லீம்களுக்கு எதிராக மட்டும் அந்த பிரதேச செயலகத்தால் சில நடவடிக்கை இது தொடர்பாக ஆராய்ந்து நடவடிக்கை எடுப்பதற்கு ஒரு கௌரவ அமைச்சர் கொண்டு அமைச்சினூடாக ஒரு 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 உறுப்பினரை கொண்டால் ஒரு குழுவை நியமித்து உரிய நடவடிக்கைகளை மேற்கொள்ள முடியுமா என்று கேட்க விரும்புகிறேன்.
ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට ඉඩම් කොමසාරිස්තුමා හරහා මේ පිළිබඳ පරීක්ෂණයක් කළා අපි වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 5 ගරු රෝහිත අබේගුණවර්ධන මහතා බලසත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ප්‍රශ්න අංක 1 ආ එක 70යි 2 හේවායේ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමත 3 70යි 4 නැත 5 ඉංජිනේරු පුරපාඩු සංඛ්‍යාව 9කි 6 ඔව් 7 2005 2019 දිනදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි අත්‍යවශ්‍ය තනතුරු සඳහා විදුලි ඉංජිනේරු තනතුරු 60ක්ද යාන්ත්‍රික ඉංජිනේරු තනතුරු 7ක් හා සිවිල් ඉංජිනේරු තනතුරු 3ක් සඳහා බඳවා ගැනීම සිදු කිරීමට පුවත්පත් දැන්වීම සහ ලංවීම එපිටපිටිය හරහා ඇතුම්පත් කැඳවා තරඟ විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අතර අපේක්ෂකයන් බඳවා ගැනීම සඳහා තෝරාගෙන ඇත. නමුත් ලංකා විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහ ගත කරන සිදුවීම් පවතින බැවින් හා නව බඳවා ගැනීම අනුපාපති සමාගම් විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම බඳවා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටවා ඇත. ආ එක විදුලි බල උත්පාදනය කරන ප්‍රවයන් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රධාන ජල විදුලි තාප තෙල් තාප ගල්ලඟුරු සුළං ස්වාධීන විදුලි පුද්ගලික බලාගාර තාප කුඩා ජල විදුලි බලාගාර ජාලගත සූර්ය වහල මත සූර්ය පැනල ඩෙන්ඩෝ ජෛව ස්කන්ධ සුළං නාගරික ගණාපතිවරු 2 ලග්නිම ප්‍රධාන ජල විදුලිය ගිගාවොට් පැය මිලියන 2 249,371 තාප පන්ලක්ෂ අනු හතරදාස එකසිය දාහතයි තාපතෙල් තාප ගල්ලඟුරු මිලියන දෙකයි තුන්ලක්ෂ විසිදෙදාස් හයසිය හතලිස් අටයි සුලං එක්ලක්ෂ දාහතරදාස් හාරසිය අනු හතයි ස්වාධීන පුද්ගලික විදුලි බලාගාර තාප තුන්ලක්ෂ හැත්තතුන්දාස් පන්සිය දොළහයි කුඩා ජල විදුලි බලාගාර පන්ලක්ෂ තිස්දාස් අටසිය දාහතයි ජාලගත සූර්ය බලාගාර එක්ලක්ෂ දහදාස් හත්සිය තිස් අටයි පහළ මත සූර්ය පැනල තුන් ලක්ෂ ඇත්ත පන්ලක්ෂ ඇත්ත තුන්දා දෙසිය කොළහයි ඩෙන්රෝ හත්ලිස් තුන්දාස් නමසය අසූපහයි ජෛවස්කන්ද පන්දාස් නමසය තිස් අතරයි සුලං එක්ලක්ෂ දාසය දස් නමසය හැට නමයයි නාගරික ගණාපතරුව තිස්දාස් පන්සිය තිස් අටයි එකතුව හත් ලක් මිලියන හතයි එකසිය හැටයයි එක්ලක්ෂ හැටය දස් හත්සිය තිස් අතයි අංක තුන නැත විසි අතර ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ පුද්ගලික සමාගම් 12කට එදා වැන් කිරීමට යෝජනා කර තිබූ අතර ඒවායින් සමාගම් 7ක් සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කිරීමට තවත් සමාගම් 149ක් දක්වා පුද්ගලීකරණය කිරීමටත් ඉඩ සලසා තිබුණි නව රජය බලයට පත්වීමෙන් පසුව 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල සංශෝධිත පනත මගින් මෙම තත්ත්වය වෙනස් කර සම්පූර්ණයෙන්ම රජයට අවත් අයත් සමාගම් 6ක් පිහිටවීමට කටයුතු කරමින් කර ඇත ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කරන්නේම නැත හතර එසේ නම් එහි සේවකයන් සම්බන්ධයෙන් ගන්න ලැබෙන ක්‍රියා මාර්ග සම්පූර්ණ සේවකයන් නව සමාගම් 4ක් සඳහා නියුක්ත කරන අතර ඒ සඳහා අකමැති සේවකයන් හට දැනට ප්‍රසිද්ධ කර ඇති ස්වේච්ඡා වන්ද යෝජනා ක්‍රමයට අනුගත වෙමින් සේවයෙන් ඉවත්ව යාමට හැකිය. සියලුම සේවකයන් රඳවා ගැනීමට රජය අපේක්ෂා කරයි. ඈ එක ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා එනර්ජි සමාගම, ලංකා ගල්ලඟුරු සමාගම පවතී. එකෝ සමාගම විසින් ක්‍රියාත්මක කරන ලබන වැඩසටහන් ආසියානු සංවර්ධන බැංකුව නාය පහසුකම් යටතේ ලංකා විදුලි පුද්ගලික සමාගමේ යටතේ ඇති ප්‍රාදේශීය වල ප්‍රදේශවල මධ්‍යම වෝල්ටේජ් දා විදුලිය බදාහැරීම් ජාලය නවීකරණය කිරීම කරනු ලබයි. කැලණිය කෝට්ටේ නුගේගොඩ වැනි නාගරික ප්‍රදේශවල විදුලි සැපයීමේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම විදුලි බිඳ වැටීම් අවම කිරීම හා පද්ධතිය පූර්ණ සූර්ය බලය ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි පුද්ගලික සමාගමේ බදාහැරීම් පද්ධතිය සහ වෝල්ටිය 33000 විදුලි රැහන් මාර්ග ස්ථාපිත කිරීමට කටයුතු කිරීම. ලංකා විදුලි පුද්ගලික සමාගමේ මීගමෝ කැලණිය බල ප්‍රදේශවල වෝල්ටිය 11000 විදුලි රෑන් පද්ධතියේ වෝල්ට් 33000 විදුලි රෑන් පද්ධතියක් බවට දිවැටි දිනු කිරීම කටයුතු කිරීම හා එම ප්‍රදේශවල ඇති ප්‍රාථමික උපපොළවල් වෝල්ටිය 33000 අංගන බවට වැඩි දියුණු කිරීම වඩාත් පුළුල් සමාජ දැක්මක් යටතේ ස්ත්‍රී පුරුෂ සමානාත්මය වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලි බල පුද්ගලික සමාගමේ කාන්තා කාර්ය මණ්ඩලය පුරු කිරීම හා ආරක්ෂාකාරී හා පරිසර හිතකාමී ලෙස විදුලිය භාවිතා කරන පිළිබඳ සමාජය දැනුවත් කිරීම. ශ්‍රී ලංකා ගල්ලඟුරු පුද්ගලික සමාගම විසින් ගන්න ලබන ක්‍රියා මාර්ග ලංකා අතර දැනට පවතින ලක්විජය බලාගාරයට අවශ්‍ය වාර්ෂික ගල්ලඟුරු අවශ්‍යතාවය හිඟයකින් තොරව නොකොටයා සැපීම සිදු කරනු ලබයි. ලංකා එනර්ජි සමාගම විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ අබලි ඇලුමිනියම් ප්‍රතිජාකීකරණ කිරීමේ ව්‍යාපෘතියක් සහ පහළ මත සූර්ය පැනල බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. දෙක ලංකා විදුලි බල පුද්ගලික සමාගම ඉංජිනේරුවන් 57යි ලංකා ගල්ලඟුරු සමාගම නැත ශ්‍රී ලංකා එනර්ජි සමාගම 13යි අනෙකුත් විදාග නිලධාරීන් විදුලි බල මණ්ඩලය 106යි ගල්ලඟුරු සමාගම 10යි එනර්ජි සමාගම 7යි විදාග නෝල් නිලධාරීන් ලංකා විදුලි බල පුද්ගලික සමාගම 1111යි ගල්ලඟුරු සමාගම 10යි එනර්ජි සමාගම 56යි එකතුව 1274යි ලෙකෝ එක ගල්ලඟුරු සමාගම 20යි එනර්ජි පුද්ගලික සමාගම 76යි අංක 3 නැත 4 නැත 5 මීගමු ශාඛාව මීගමු මහනගර සභාව කටාන ප්‍රාදේශ සභාව ජායල් නගර සභාව ජායල් ප්‍රාදේශ සභාව කටනායක සීදුව නගර සභාව කැලණිය ශාඛාව කැලණිය ප්‍රාදේශ සභාව කැලණිය වැලිගොඩ නගර සභාව වත්තල ප්‍රාදේශීය සභාව මහර ප්‍රාදේශ සභාව කෝට්ටේ සභාව ශාඛාව ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහනගර සභාවේ කොටසක්, කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත මුල් ඒරියා ප්‍රාදේශ සභාව, නුගේගොඩ ශාඛාව ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහනගර සභාව කොටසක්, මහරගම නගර සභාව, බුරලැසිව නගර සභාව, මොරටු ශාඛාව මොරටු මහනගර සභාව, පානදුර නගර සභාව පානදුර ප්‍රාදේශ සභාව, කළුතර ශාඛාව කළුතර මහනගර සභාව කළුතර ප්‍රාදේශ සභාව, දොරංගර ප්‍රාදේශ සභාව වේරුවල නගර සභාව වේරුවල ප්‍රාදේශ සභාව, ගාල්ල ශාඛාව ගාල්ල මහනගර සභාව ඉක්කඩුව නගර සභාව රද්දම් ප්‍රාදේශ සභාව අමෝලංගොඩ නගර සභාව වලපිටිය ප්‍රාදේශ සභාව. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ගරු අමතුමාගෙන් ගරුමතු ඔබතුමා සඳහන් කරපු පරිදි නව සමාගම් එතනදී ප්‍රධාන වශයෙන් නව සමාගම් හතරක්, සීමා සහිත ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගමත්, ඒ වගේම සීමා සහිත ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා පෞද්ගලික සමාගමත්, සීමා සහිත ලංකා විදුලි ජනන පෞද්ගලික සමාගම, සීමා සහිත ලංකා විදුලි බෙදාහැරීම් පෞද්ගලික සමාගම්, මේ හතර තමයි ප්‍රධාන වශයෙන් ඔබතුමාලා දැන් මේ නව පනත යටතේ ඔබතුමාලා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ගරු ඇමතුමා, අවුගිය 13 වෙනිදා ඔබතුමාත් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා වෘත්තිවල වෘත්තිය සමිති. දැන් 27 වෙනිදා වෙනකොට මේ සියලු සේවකයන්ට නව සමාගම්වලට වෙන්වෙන් වශයෙන් ඔවුන්ට පත්වීම් ලබා ගන්න කියලා කියන මේ දැනුම් දීලා තියෙන විදිහට, මේක නව පත්වීමක්ද එහෙම නැත්නම් දැන් ප්‍රශ්නයක් තියෙනවා සේවකයන්ට, ඇමතිතුමා කියනවා මේක පත්වීමක් නෙවෙයි කියලා. අපිට ලැබෙන තොරතුරු වල හැටි ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙන්න. මේක පත්වීමක්ද එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් කරන දැන්වීමක්ද? පත්වීමක් ලැබෙනවා නම් ඒ පත්වීමට තිබුණු ඔහු ස්ථිර සේවකයෙක් හැට ලංකාව විදුලි බල මණ්ඩලයේ හිටපු කෙනෙක් නම් කොහොමද ඒ පත්වීමයි මේ පත්වීම අතර තියෙන වෙනස මොකක්ද? ඔහුගේ උසස් වීම ක්‍රමවේදය මොකක්ද? ඔහුගේ වැටුප් තලය මොකක්ද? මෙන්න මේ හා සමානව නිවැරදි කිරීමක් බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමා. ඒ වගේම තව අවසාන වශයෙන් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ වන විට මුළු රටේම කතිකාවක් ඇති වුණා විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ. මේ විදුලි බිල වැඩි කිරීමක් වෙනවද නොවෙනවද කියන එක ගරු ඇමතුමා හරියට පිළිතුරු දෙන්න කියලා ඉල්ලනවා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙකම එකපාර ඇසීම පිළිබඳ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න දෙකක් අහනවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා.
කොහොම අහිංසකව ඉල්ලන්නේ? රටේ ප්‍රශ්නයක් ඉල්ලා
දෙකට උත්තර දෙන්නක්. මේ ඇතර ගරු කතානායකතුමනි, සේවකයන් සියලු සේවකයන්ට දැනුම් දීමක් කරලා තියෙනවා පනත අනුව. ඇත්තටම පත්වීමක් නෙමෙයි, දැනුම් දීමක් කරලා තියෙනවා මේ සමාගමට ඔබව අනුයුක්ත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ පත්වීමක් නෙමෙයි, දැනුම් දීමන්නේ කරලා තියෙන්නේ. ඔව්, පත්වීමක් කියලා ලිපියේ කොහෙවත් නැහැ. ඔව් ඕනෑ සමහරට වචනවල පරස්පර පොඩි පොඩි ඇති. මොකද පනතනු අපි පනත නීතිය කියලා අපි ගත්තාම ඒක දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒක ඔක්තෝබර් 24 ඉස්සෙල්ලා සේවකයෝ ඒගොල්ලෝ දැනුම් දෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒකට එනවද එහෙම නැත්නම් ඉවත් වෙනවා නම් කොහොමද කියලා ඒක තමයි තියෙන්නේ. එතෙන්ද කිසිම විදිහකින් ඒගොල්ලන්ගේ තනතුරු වලට හානියක් හෝ ඒගොල්ලන් දැන්ට ලබන වැටුප් වලවත් ඒ තනතුරු වල පහළ යැවීමක්වත් ඉහළ යැවීමක් අපි ඇත්තටම එතන ඉහළ යැවීමක් ඇත්තටම අපි බලාපොරොත්තු වුණත් අපි ඒක ආයතන පවත්වාගෙන පිහිටීමේ පස්සේ තමයි ඔය ඇත්තටම අපි උඩට ගන්නවා නම් ගන්න වෙන්නේ. ඒකින් හින්දා අපි දැන් අර CBK තියෙන ටිකම එහෙම අරගෙන කොට තියෙනවා. ඒකේ ප්‍රශ්න මේ ටික ඒක ඇතුලේ විසඳලා ඒක තමයි මෙතන වෙන්නේ. මොකද මේක පනත අනුවමයි අපි කරන්නේ. නීතියට පටහැනින් කිසිම දෙයක් කරන්නේ. ඒකින් හින්දා 27 වෙනිදා කලින් ඒකට නොදැනුව මේක දැනුම් දුන්නත් සේවක නොදුන්නත් සේවකයෝ අනිවාර්යෙන් අර දැනුම් දුන්න එකට මේ ඒගොල්ලන්ව මේ අනුයුක්ත වෙනවා කියන එක තමයි එතනින් ප්‍රකාශ කරලා තියෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා දෙවෙනි ප්‍රශ්නය.
ගරු විපක්ෂ නායකතුමා. ගරු අමාත්‍යතුමා.
ඊසේ සෙල්ලකින් කියලා තියෙනවානේ මේ වැඩි කරන්න නැහැ කියලා. ඉතින් මං හිතන්නේ මෙතන අහන්න තරම් ප්‍රශ්නයක් නැහැ එතන විදුලි බිල.
ගරු විපක්ෂ නායකතුමා. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න හැටියට මම අහන්න කැමති, පහුගිය දවසක ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වෘත්ති සමිතිත් සමග සාකච්ඡාවක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමේ සමාජිකින් සමග ඒ වෙලාවේ ඒකට සහභාගි වුණු ඒ සංගමයේ සභාපති සමින්ද ගමගේ මහත්මයාට ප්‍රහාර එල්ල කරලා ඒ සේවක සංගමයේ ඒ වෘත්තීය සමිතියේ සභාපති හැටියට කටයුතු කරන ප්‍රියන්ත මදුකුමාර මහත්මයාව කාමරයක දාලා හිර කරගෙන එයාගේ ෆෝන් එකේ තිබ්බ ඩේටා ටික ඔක්කොම මකලා තියෙනවා. ඒ දත්ත ටික මකලා තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම මම අහන්න කැමති ඔබතුමන්ලගෙන් ඔබතුමන්ලගේ පාර්ශ්වය තමයි පහුගිය කාලේ විදුලි බල මණ්ඩලයේ 23,000ක් සේවක මහත්මීන් වෙනුවෙන් මහපාරට බැහැලා කම්කරු අයිතිය වෙනුවෙන් සේවක අයිතිය වෙනුවෙන් රාජ්‍ය ආයතන සුරක්ෂා කිරීමේ මාතෘකාව යටතේ මේ අයව පාරට බස්සවලා අත වශයෙන්ම උද්ඝෝෂණය කරේ පහුගිය කාලේ. අද වගේ දවසක වෘත්තීය සමිති නායකයෝ මේ වගේ සාකච්ඡාවකට යනකොට මේ වගේ පහර දීමකට ලක්වීම ඒක අසාධාරණයි. ඒක අනීතිකයි. ඒක වැරදි ක්‍රියාවක්. ඒ නිසා වහාම ඔබතුමා මේ පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කරලා කොහොමද මේ සමින්ද ගමගේ ලේකම්තුමා ඒ සමිතියේ එයාට කොහොමද පහර දුන්නේ, ඒ වගේම ප්‍රියන්ත මදුකුමාර මහත්මයාගේ කොහොමද මේ ෆෝන් එක උදුරගෙන එයාවත් හිර කරගෙන එයාගේ දත්ත ටික මකලා දැම්මේ, ඒක පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඉතාමත්ම වැදගත්. මොකද 23,000ක සේවක අයිතිය වෙනුවෙන් තමයි ඒ අය ඔබතුමත් සමග සාකච්ඡාවට පැමිණියේ.
ගරු කතානායක ඔබතුමනි, මම හිතනවා විපක්ෂ නායකතුමා ඔයිට වැඩි වැදගත් වෙනවා ඔබතුමාගේ වෘත්තීය සමිතියෙන් ඔය ගැන විමසුවා නම්. මොකද එතුමාලා පවා ඔව් එළියට දාන්න කියලා මේ බොහොම හඬ නැගුවා. මොකද එතුමා ඇරෙද්ද ඔබතුමා දන්නේ නැතුවට, මොකද ඒ සේවකයා හිටපු සේවකයෙක් ප්‍රසිද්ධියම බයිබරි අරගෙන අල්ලස් අරගෙන සේවයෙන් පහ කරපු එක්කෙනෙක්. එයා මේ ඊයේ පෙරේදා මම ඕනම් කියන්නම් හිටපු මේ මන්ත්‍රීවරයෙක්ගේ පාර්ශ්වයෙන් තමයි ඉන්නේ. අර මං හිතන්නේ මේ ඔය අර තුමුල් එහෙම හිටියේ, අන්න එයාගේ පාර්ශ්වයෙන් මේ තුමුල්ලේ උපවාස කරපු මන්ත්‍රීවරයාගේ පැත්තේ එක්කෙනෙක්. එයා අලුතෙන් වෘත්තීය සමිතියක් කරලා අනිත් වෘත්තීය සමිතිය ඔක්කොම විරුද්ධයි යාට. අනේ එයාට සීවියකට ඇතුල් වෙන්න බෑ. රැස්වීමට ආවම මම දැනගෙන මම ඒක කමන්නේ නැහැ කියලා වෘත්තීය සමිතිය එක්ක තියාගෙන හිටියා. හැබැයි ඒක කඩාකප්පල් කරන්න එළියනුත් එක්කෙනෙක් ගෙනල්ලා වැරදි විදිහට වීඩියෝ කරලා එයා ඔක්කොම මේ සාමදානම කරපු මේ සාකච්ඡාව ඕන වෘත්තීය ඒගොල්ලන්ගෙන් ඇරෙන්න ඕන වෘත්තීය සමිඳායකෙක්ගෙන් අහන්න. ඔබතුමාගේ වෘත්තීය සමිතිය
ගරු අජිත් ගියාන් මහතා පරිසර අමාත්‍යමාගේ ඇසීමට ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහලා ඉවරයි. ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද?
ඔල කියන්නේ ගරු කතානායකතුමනි, මේ සභාව තුළ වැරදි තොරතුරු කියන්න හොඳ නැහැ. මොකද අපේ වෘත්තීය සමිතියක් ඒ විදුලි බල මණ්ඩලයේ නැහැ, සමග ජන බලවේගයේ. ඉතින් එතුමා කියනවා අපේ වෘත්තීය සමිති නියෝජිතයෝ හිටියයි කියලා. අපේ වෘත්තීය සමිතියක් නැහැ. ඒ නිසා මේ වැරදි තොරතුරු අපේ වැරදි තොරතුරු මේ සභාවේ කියන්න එපා.
ගරු අජිත් ගයාන් මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට නියෝජ්‍ය අමාත්‍යතුමා
සභාවට